ගරු සභාපතිතුමනි, අද දින ගරු අධිකරණ අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරපු පනත් කීපයක් අතරින් විශේෂයෙන්ම අධිකරණ සංවිධාන පනතට ඉදිරිපත් කරන ලද සංශෝධන පනත පිළිබඳව මම මුලින්ම ගරු සභාවේ අවධානය යොමු කරනවා. අපේ රටේ මැතිවරණයක් එනකොට, ආණ්ඩුවක් වෙනස් වෙනකොට මේ දූෂණය කියන මාතෘකාව නිරන්තරයෙන්ම මතුවෙනවා. ඒක ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි, මේ ආසියානු කලාපේම දේශපාලන සංස්කෘතියේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. අපිට මතකයි 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට එනකොට තිබුණු ප්‍රධානම තේමාව තමයි 17 වසරක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ හිටපු හොරු ටික ගෝල් ෆේස් එකට ගෙනහිල්ලා එල්ලන්න නීති ගේනල්ලා දඬුවම් දෙනවයි කියලා. ඔබතුමාලට මතක ඇති, මුලින්ම ගෙන අපු පනත තමයි අල්ල සහ දූෂණ කොමිෂන් සභා පනත. එදා අධිකරණ ඇමතිවර ඇවිදියට මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඒ ආණ්ඩුවේ පළවන පනත විදිහට අල්ලස් දෙපාර්තමේන්තු අහෝසි කරලා ස්වාධීන කොමිෂන් සභාවක් සහිත අල්ලස් සහ දූෂණ කොමිසමක් ගෙනාවා. අපි දන්නවා අල්ලස් දෙපාර්තමේන්තුව තියෙන කාලේ අපේ රටේ අල්ලස් සම්බන්ධව ඉතා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වුණා, බොහෝ වැරදිකරුවන්ට දඬුවම් දුන්නා. මේ ස්වාධීනව කරන්න ඕනේ කියලා එදා 94 ආණ්ඩුව ගෙනාපු අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ මුල අවුරුදු 5 ඒ කොමිෂන් සභාවට හිටපු විනිශ්චයකාරතුමන්ලා විශ්‍රාම ගියපු අය ඇතුළු අයපත් වුණා. ඒ අවුරුදු 5 ඇතුළත අධිකරණයට එකම එක නඩුවක් ගොනු වුණා. ඒක තමයි මේ නුගේගොඩ ප්‍රදේශයේ පාසලකට ළමයෙක් ඇතුළත් කරන්න පීරිසි කෝප් 5ක් ගුරුවරයෙකුට පගාව දීලා ඒක සම්බන්ධව තමයි ඉදිරිපත් වුණ එකම අල්ලස් නඩුව අවුරුදු 5කට. ඒ අල්ලස් කොමිසම නඩත්තු කරන්න අපේ රටේ බදු ගෙවන ජනතාව කෝටි ගණනක් බියදම් කරා. එකම ප්‍රතිඵලය තමයි ඒකත් අධිකරණයේ නිෂ්ප්‍රභා කරපු පීරිසි කෝප් 5 නඩුව. ඉතින් මේ සමහර වෙලාවට බොහොම හැඟීම් බරව නීතිය පිළිබඳව ක්‍රමවේදය පිළිබඳව හරි අධ්‍යයනයක් නොකර මේ පාර්ලිමේන්තුවේ ගේන නීති සමහර වෙලාවට ඒ පරමාර්ථ ඉෂ්ට කරගන්න බැරියව බවට පත් වෙනවා. දැන් හොඳ උදාහරණයක් විදිහට ගත්තොත්, පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි පුළුවන් තරම් කිව්වා මේ ඉදිරිපත් කරපු ක්‍රමවේදය මේ රටට ගැළපෙන්නේ නැහැ, මේ පළාත් පාලන ආයතන මේකේ මේ ක්‍රමයට ගෙනියන එක අසීරුයි කියලා. නමුත් මේ පාර්ලිමේන්තුවේ ඇති බහුතරයක් ඒ මතය පිළිගත්තේ නැති නිසා ඒ නීතිය සම්මත වුණා. අද පළාත් පාලන ආයතන කඩාවැටෙන තත්ත්වයට, ගෙනිය ගන්න බැරි තත්ත්වයට බල අරගලයක යෙදිලා තියෙන මිසක් ජනතාවට සේවය කරන ආයතන බවට පත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා අපි නීතියක් ගේනකොට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතුව අධ්‍යයනය කරලයි ගෙනෙන්නට ඕන. දැන් අපේ අධිකරණ පද්ධතියේ නීතිය යුක්තිය ඉටු කිරීමේ ප්‍රමාදයක් තියෙනවයි කියන කාරණේ කාටවත් රහසක් නෙවෙයි, කවුරුත් ඒක ප්‍රතික්ෂේප කරන කාරණයක් නෙවෙයි. මේක අදයි ඇති වෙච්ච එකක් නෙවෙයි. අපි 1960-70 දශකේ නීති සම්මන්ත්‍රණ තිබිලා තියෙනවා, ඒවයි පොත්පත් ගහලා තියෙනවා. ඒ නීති සම්මන්ත්‍රණවල මාතෘකා විදියට අරගෙන බලපුවම තියෙන්නේ ලෝස් ඩිලේස්, නීතිය ප්‍රමාදය. පහුගිය වසරේ නීතිඥ සංගමයෙන් තිබුණා සම්මන්ත්‍රණයක්, ඒකේ මාතෘකාවත් ලෝස් ඩිලේ. ඉතින් මේ නීතිය යුක්තියට කිරීම ප්‍රමාද වීම අනිවාර්යයෙන්ම රජයකට වගකීමක් තියෙනවා. ඒක නැති කරනවයි කියලා කිව්වොත් ඒක බොරුවක්, එහෙම කරන්න බෑ. රජයකට වගකීමක් තියෙනවා අවම කරන්න. දැන් අපේ රටේ අධිකරණ පද්ධතිය දිහා බලපුවාම, ගරු සභාපතිතුමනි, 2012 අපේ රටේ අධිකරණ පද්ධතිය තිබුණා නඩු 6,32,000. 2016 වසරේ ඒ සංඛ්‍යාව 7,45,000කට වැඩි වෙලා තියෙනවා. දැන් මේ වැඩි වෙච්ච නඩු ප්‍රමාණය අරගෙන බලපුවාම වැඩියෙන්ම නඩු තියෙන්නේ මේ 7,45,000න් 5,39,000ක් තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණවල. 80%කට කිට්ටු වෙන ප්‍රතිශතයක් තියෙන මහේස්ත්‍රාත් අධිකරණවල. දැන් 2016 සංඛ්‍යාලයකින් අනුව ඒ 5,39,000න් මෝටර් රථ ප්‍රවාහන පනත උල්ලංඝනය කිරීම පිළිබඳව තමයි නඩු තියෙන්නේ 1,11,792. ඒකැනි මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩු සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස 20%. අනිත් පැත්තෙන් ගත්තම මද්‍රව්‍ය නීතිරෝධී මද්‍රව්‍ය චෝදනා සම්බන්ධව නඩු 72,000ක් තියෙනවා. නඩු ප්‍රතිශතයෙන් ඒක 13%. එතකොට අපි සමස්තයක් ලෙස මුළු රටේම නීතියේ යුක්තිය පසඳලීමේ ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ආණ්ඩුවක් විදිහට 2015 ජනවාරි 8 වෙනිදා අපිට බලයට එනකොට නීතිය පැත්තෙන් තිබුණ බරපතල අභියෝග දෙකක් තිබුණා. එකක් තමයි නීතියේ ආධිපත්‍ය අපේ රටේ බිඳ වැටලා තිබුණා. ඒක නැවත ගොඩ ගන්න ඕනේයි කියලා තමයි මේ රටේ බහුතරයක් ජනතාව එදා ඡන්දය පාවිච්චි කරේ. ඒක තමයි ජාත්‍යන්තරයේ අපිට විරුද්ධව තිබුණ ලොකුම චෝදනාව. දෙවෙනි චෝදනාව අපි පිළිගන්නවා අනිකුත් සෑම ආණ්ඩුවකට තිබුණා වගේ යුක්තියට කිරීම ප්‍රමාද වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතුයි කියලා. දැන් ඒ සම්බන්ධව ගරු සභාපතිතුමනි අපිට ලංකාවේ ඉන්නේ අධිකරණ නිලධාරීන් 303 දෙනෙක්. මේ 303 දෙනාගේ මගින් තමයි මේ යුක්තිය ඉටු කිරීම සමස්ත දිවයින පුරා අපි සිද්ධ කරන්න ඕන. රජයක් විදියට බලයට පත් වුණාම අපි මේව පිළිබඳව අවධානය යොමු නොකළ නෙවෙයි. මුලින්ම අධිකරණ සේවා කොමිසමත් එක්ක අපි සාකච්ඡා කරලා ගරු අගවිනිසුරුතුමත් එක්ක අධිකරණවලට නියෝගයක් ඇව්වා චක්‍රලේඛනයක් මගින්. සෑම අධිකරණයකම උදේවරුවේ සහ හවස්වරුවේ දෙකේම නඩු විභාග කිරීම සිදු කළ යුතුයි කියලා. ඊට අමතරව අපේ රටේ සිවිල් නඩු විධාන සංග්‍රහය සිවිල් නීතිය සම්බන්ධයෙන් ගත්තත් අපරාධ නඩු විධාන සංග්‍රහය අපරාධ නඩු සම්බන්ධව ගත්තත් ප්‍රතිපාදනය තියෙන්නේ දිනපතා නඩු අහන්න. හැබැයි කාලයක් යනකොට අපේ රටේ සාම්ප්‍රදායිකව මේ විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන් දෙගොල්ලම මේක දිනපතා නඩු ඇසීම වෙනුවට මාස දෙකෙන් තුනෙන් හතරෙන් කල්දදා ගිහිල්ලා මේක අපේ රටේ නීති ක්‍රමයට කාවැදිලා තියෙනවා. ඉතින් මේ ක්‍රමය බලක්ව ගන්න පවතින නීතියේ ප්‍රතිපාදන ප්‍රමාණවත්ව තියෙන නිසා තමයි අධිකරණ සේවා කොමිසම හරහා අපි චක්‍රලේඛනයවල මහාධිකරණ ඇතුළු අනිකුත් අධිකරණවලට කිව්වේ උදේ සවස නඩු අහලා ඒ වගේම දිනපතා නඩු අහලා මේ නඩු ඉවර කරන්න ඕන කියලා. සමහර විනිශ්චයකාරවරුන් ඒ සම්බන්ධව උනන්දුයෙන් කටයුතු කළා. සමහර විනිශ්චයකාරවරුන් ඒ පිළිබඳව දැඩි තැකීමක් කළේ නැහැ. දෙවනුව අපි අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා නියෝගයක් ඇව්වා දිසාධිකරණවලට සහ මහාධිකරණවලට. මහාධිකරණවල තිබෙන අවුරුදු 5කට වැඩි නඩු සියල්ල වසර දෙකක් ඇතුළත අහලා ඉවර කරන්න ඕන. අවුරුදු 10කට වැඩි සිවිල් නඩු තියෙනේවත් අවුරුදු 2ක් ඇතුළත අහලා ඉවර කරන්න ඕන කියලා. දැන් මේ ක්‍රමය තුළ තවත් මේ කාර්යක්ෂම කරන්න තමයි අපි සිවිල් නඩු විධාන සංග්‍රහයට ගෙනාව සංශෝධනයක්. ඒක අනුව සෑම සිවිල් නඩුවක්ම විභාගය ආරම්භ කරන කලින් අනිවාර්ය ලෙස සමතකරණයකට යන්න ඕන විනිශ්චයකාරතුමා ඉදිරි. එය වර්තමාන මාස කීපයකට කලින් තමයි අපි ඒක සම්මත කරගත්තේ. එය ඊටාම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා මේ නඩු ප්‍රමාදය පිළිබඳව. ඒ සම්බන්ධව කියන්න ඕන ගරු සභාපතිතුමනි, අපිට 2005 නීතිඥවරුන් 30 දෙනෙක් අලුතෙන් නීතිපති දෙපාර්තමේන්තුවට බඳව ගන්න ඕනකම තිබුණා. අපි පුවත්පත් දැන්වීම් පළ කරලා අයදුම් පත්‍ර කැඳවපුවාම අපිට ලැබුණේ අයදුම් පත්‍ර 11යි. ඇයි? හේතුව නීතිපති දෙපාර්තමේන්තුවේ එදා තිබුණු ඒ වැටුප් තලයට අපේ රටේ නීතිඥවරුන් ඒ දෙපාර්තමේන්තුවට බැඳෙන්න කැමති නැහැ. ඒ නිසා අපි අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන බොහොම අමාරුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දීමනාවක් ඔවුන්ගේ වැටුපට එකතු කරලා තමයි අපිට අවස්ථා දෙකකදී නීතිපති දෙපාර්තමේන්තුවට නීතිඥවරුන් 47 දෙනෙක් බඳව ගන්න ලැබුණේ. ඒකම නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිශ්චයකාරතුමාලා ඉතාමත්ම වෙහෙසකරව පැය 8 සේවයක් නෙවෙයි පැය 24 සේවයක් විදියට තමයි ඔවුන් කටයුතු කරන්නේ. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ ඒගොල්ලන්ගේ තිබුණා වැටුප් ප්‍රශ්නයක්. ඒව පිළිබඳව ආමන්ත්‍රණය කරලා තිබුණේ නැහැ. අපි ඉතාමත්ම අශීරුවෙන් වසර දෙකක වගේ කාලයක් තිස්සේ උත්සාහ කරලා තමයි අධිකරණ ශේෂ්ත්‍රයේ අධිකරණ නිලධාරීන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප ඔවුන් බලාපොරොත්තු වුණු මට්ටමට සෑහීමකට පත්වෙන පරිදි අපි ගියවුරුද්දේ වැටුප් වැඩි කිරීම ලබා දීලා තියෙනවා. දැන් බොහෝ අය කියනවා නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන්නෙම නැහැ කියලා. අපරාධ නඩු සම්බන්ධව ගරු සභාපතිතුමනි, මම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නම්. 2014 වසරේ ඒ වසරේ ලැබුණු ලිපිගණු නඩුගණු සංඛ්‍යාව සහ අවසන් කරපු නඩු සංඛ්‍යාව ගත්තම ඉවර කරලා තියෙන්නේ 62යි. ඒ කියන්නේ 138ක් ඊළඟ අවුරුද්දට ඇරියස් විදියට එකතු වෙනවා. හැබැයි අපි 2015දී 62, 65 දක්වා 3කින් වැඩි කරා. 2016 වසරේදී 65 ප්‍රතිශතය 78 දක්වා 13ක ප්‍රතිශතය වැඩිවීමකින් 78 දක්වා වැඩි කරා. 2017 මැයි මාසේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවට ලැබෙන නඩුගුණු සංඛ්‍යාවත් අවසන් කරන නඩු සංඛ්‍යාවත් ගත්තම 105 දක්වා වැඩි වෙලා තියෙනවා. අවුරුදු දෙකහමාරක් වගේ කාලයක් තුළ 62ක ඩිස්පෝසල් රේට් එක, නඩු අවසන් කිරීමේ වේගය 105 දක්වා ගිහින් තියෙනවා. ඉතින් මේ ක්‍රමයට අපිට තව ටික දවසක් අවුරුදු දෙක තුනක් ගියා නම් මේ දෙපාර්තමේන්තුවේ අවුරුදු 19ක් තිස්සේ ගොඩ ගැහිලා තිබුණු මේ අපරාධ නඩු අපිට ඉවර කරගන්න පුළුවන්කම තිබුණා. ඒකම කියන්න ඕන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තමයි අනිත් ආයතනයේ නඩු ප්‍රමාදයට. මේ අවුරුදු 3-4කට කලින් ඕනම අපරාධ උසාවියකට ගියපුවාම නඩු සිය ගණන් දිනපතා කල් යන්නේ රස පරීක්ෂක වාර්තාව නැත කියලා. නමුත් අද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ ආසියාවේ තියෙන හොඳම දෙපාර්තමේන්තුවක් බවට පත් කරලා තියෙනවා. අපිට තිබුණ විද්‍යාගාර 10ක් සුසිල් ප්‍රේමජයන්ත ගරු ඇමතිතුමා ඉන්න කාලේ ඒ 10ම අපි උසස් මට්ටමකට ගෙනල් ISO සහතික ලබා ගත්ත විද්‍යාගාර 10ක් අපිට තියෙනවා. ඊට අමතරව කොරියානු රජයෙන් අපි ඉල්ලීමක් කරලා රුපියල් මිලියන 342ක් වියදම් කරලා අලුතෙන් විද්‍යාගාර 2ක් ඇති කරා. ඒ අනුව DNA පරීක්ෂණ මීට පෙර අපේ රටේ කෙරුණේ නැහැ. පුජ්ජල කංශය ජාන පරීක්ෂණ, එහෙම නැත්නම් විදේශ රටවල යවන්න ඕන. අද අපේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ජාන පරීක්ෂණ කරන රසායනාගාරයක් තියෙනවා. ඒකම අංකිත වෝහාරික ඩිජිටල් ෆොරෙන්සික් විශ්ලේෂණය සඳහා අපිට කිසිම තිබුණේ නැහැ රසායනාගාරයක් ශ්‍රී ලංකාව තුල. අද ඩිජිටල් ෆොරෙන්සික් විද්‍යාගාරයක් තියෙනවා. ඒ අනුව අද වෙනකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා දීමේ වේගය 100%ක් 100%ක් බවට පත් වෙලා තියෙනවා. ඒකම අපි දන්නවා මේ රටේ ඒ නීතිය ආධිපත්‍ය පිළිබඳව තිබුණු ජනතාවගේ දැඩි අවධානය නිසා අපිට පුළුවන්කම ලැබුණා. එදා අපි 47 දෙනෙක්ගේ ආණ්ඩුවක් විදියට, සුළුතර ආණ්ඩුවක් විදියට වුණත් මේ ගරු සභාවේ සියලු දෙනාගේ අපිට සහයෝගය ඇතිව 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරලා ස්වාධීන කොමිෂන් සභා පිහිටවන්නේ. අපි ඒවක් පටන් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාධාරණව සිද්ධ කරන්න අනපනත් ගණනාවක් සම්මත කරලා තියෙනවා. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය අපි 2015දී ඇති කළා. අපරාධ නඩු විධාන සංග්‍රහය සම්මත කළා. 2016 අංක 5 කාලාවරෝධ විශේෂ විධිවිධාන පනත ගෙනාවා. අපි දන්නවා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වුණු ජනතාවගේ යුද්ධය නිසා බොහෝ ඉඩකඩම් අහිමි වෙලා තිබුණා. අපේ රටේ තියෙන කාලාවරෝධයේ නීති අනුව දසවසරක් කවුරු හරි බලෙන් භුක්තිය හිටියනම් ඔවුන්ට ඒ දේපලේ හිමිකම ලැබීම වරප්‍රසාදයක් අපේ රටේ නීතිය පිළිගත්තා. හැබැයි ඒ කාලාවරෝධී නීතිය බැහැර කරමින් ඒ අසාධාරණ වෙච්ච ජනතාවට අවුරුදු 30කට පස්සේ වුණත් දිසාධිකරණේ නඩුවක් පවරලා අයිතිය හිමි කරගන්න පුළුවන් ආකාරයට අපි නීති සම්මත කරා. සමත මණ්ඩල පනත සංශෝධනය කර අපි රටේ වාර්ෂිකව 102,000ක් විතර සමත මණ්ඩල වලට එනවා. ඒකේ 102,000 මූල්‍ය වටිනාකම් සීමාව 105 දක්වා කරපු නිසා අධිකරණයට සුළුසුළු කටයුතු වෙනුවෙන් කාලය වැය නොකර ඒව සමත මණ්ඩලයේදී සමතකරණය කර ගැනීම සඳහා ඉඩ දෙන්න හැරලා අධිකරණයේ අවශ්‍ය කාරණාවලට අපි යෙදෙව්වා. ඒකම නීති කොමිෂන් සභා පනත සම්මත කළා. අවලංගු කළ නොහැකි තෑගිවපු අවලංගු කිරීම පිළිබඳව අධිකරණයේ තීන්දුවක් නිසා අපේ රටේ නීතිය සම්පූර්ණයෙන්ම ඊට අදාළව අවුල් වෙලා තිබුණා. අපි පනතක් ගෙනල්ලා ඒක නිවැරදි කරා. ඊළඟට ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ඡන්දෙන් ලියාපදිංචි කරගන්න බැරි වෙච්ච බොහෝ සංඛ්‍යාවක් හිටියා මං හිතන්නේ ලක්ෂයකට වැඩි අසාධාරණයක් වෙලා අපි විශේෂ පනතක් ගෙනල්ලා ඒ කාර්යය සිද්ධ කරා ඒ අනුව මේ පනත් මගින් යුක්තියට කිරීම වඩාත් ඉක්මන් කිරීම සඳහා තව තවත් අපි කටයුතු කරා අධිකරණ අමාත්‍යංශයත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයත් එක් වෙලා නීති පර්යේෂණ ඒකකයක් පිහිටවලා තියෙනවා අද වෙනකොට ඒ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා ජාත්‍යන්තර බේරුම් කරන මධ්‍යස්ථානයක් ආරම්භ කළා ශ්‍රී ලංකා වාණිජ සමත මධ්‍යස්ථානයක් පිහිටවනු ලැබුවා උතුරු නැගෙනහිර දෙපළාතේ විශේෂ සමත අධිකරණ සමත මණ්ඩල පිහිටෙව්වා ඒ වසර 30ක වගේ කාලයක් තිස්සේ ඒ ජනතාවට තමන්ගේ අහිමි වුණ දේපළවල හිමිකම් තහවුරු කර ගැනීම සඳහා ඒ ඉතා ප්‍රයෝජනවත් එකක් එකම ගරු සභාපතිතුමනි මම සඳහන් කරන්න ඕන මේ ඉදිරිපත් කරපු පනත ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම පිළිබඳව තර්ක විතර්ක ඇතිරි වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා මමත් මේ අවස්ථාවේ සඳහන් කරනවා මේ පනත ඉදිරිපත් කරපු වෙලාවේ කාරණා දෙකක් සම්බන්ධව මමත් මගේ විරෝධය පළ කළා ඒ විරෝධය පළ කළේ අපි ගේන පනත අපි සම්මත කරන නීතිය කොතරම් සර්ව සාධාරණ වුණත් ඒ නීති අරහා ලැබෙන තීන්දුව කොතරම් සර්ව සාධාරණ වුණත් ජනතාවට ඒක යන ලැබෙන පණිවිඩය දේශපාලන බලපෑමක් මත කියලා එහෙම නැත්නම් දේශපාලන පරිගැණීමක් මත කියලා ඒක අපේ අධිකරණ පද්ධතියට බරපතල හානියක් බවට පත් වෙනවා මොකද රටේ අධිකරණ පද්ධතියයි ජනතාවයි අතර ලිඛිත කිවිසුමක් නැහැ මේ තියෙන විශ්වාසය මත අපි දන්නවා පහුගිය කාල සීමාවය තුළ නොයෙකුත් දේශපාලන කලබැගෑනි තිබෙන කාලේ අපේ රටේ ජනතාවට ව්‍යවස්ථාදායකයේ පිළිබඳ විශ්වාසය බොහෝ සෙයින් කඩා වැටිලා තිබුණා. විධායකයේ පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා තිබුණා. එහෙත් අපේ රටේ ජනතාව සෑහෙන මට්ටමකට අධිකරණය පිළිබඳව විශ්වාසය තබාගෙන සිටියා. ඒ විශ්වාසය තවදුරටත් ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ගරු සභාපතිතුමනි මම ඒ පනතේ මුල් කෙටුම් පත සම්බන්ධව ඉදිරිපත් කළේ නීතිමය කරුණු හොඳට සැලකිල්ලට භාජනය කරලා. අපේ රටේ මීට පෙර විශේෂයෙන්ම විශේෂයෙන්ම අල්ලස් පනත යටතේ විනිශ්චය අධිකාරියක් පිහිටෙව්වා ඒ විනිශ්චය අධිකාරිය යටතේ දඬුවම් දීමේ බලයක් ලැබිලා තිබුණා මේ පොඩ්ඩක් සද්ද නොකර ඉන්න ඒ විනිශ්චය අධිකාරියට බලය දීලා තිබුණා නඩු විභාග කරලා දඬුවම් ලබා දෙන්න දැන් ඒ අවස්ථාවේදී විනිශ්චයකාරවරුන් පත්කිරීම සිදු කරනු ලැබුවේ අගවිනිසුරුවරයා තව 10 විනාඩි 10ක් දෙන්න කතා මේ සභාපතිතුමනි අපි ඇරේන්ජ්මන්ට් එක දාලා තියෙන 10 මිනිත්ස්
කවුරුත්
නද 10 මිනිත්ස් so we will deduct from that this එතකොට ඒ සම්බන්ධව නඩු ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු වෙලාවේ ඒ සියලුම විනිශ්චය පරිෂද අධිකාරිවලින් දීපු නඩු තීන්දු සියල්ල අහෝසි කරා. ඒ විනිශ්චය අධිකාරියත් නීතියෙන් වළංගු නැති බවට තීරණය කරනු ලැබුවා. ඒ අනුව ඒ නඩුවේදී සලකා බැලපු කාරණයක් තමයි ප්‍රිවි කවුන්සිලයේ නඩු තීන්දුවක් එංගලන්තේ ඒකට බලපෑවේ ඉන්දියාවේ කලබලකාරී අවස්ථාවක් තිබුණා. හදිසි අවස්ථාවක් තිබුණා 1942 ඒ 1942 ඇති වුණ නොසන්සුන් තත්ත්වය තුළ අපරාධකරුවන්ට දඬුවම් දීම සඳහා අපි මේ මුල් පනත ඉදිරිපත් කරපු ආකාරයෙන්ම පනතක් ඉන්දියාවේ පාර්ලිමේන්තුව සම්මත කරා. ඒ අධිකරණය විසින් සැකකරුවන් වැරදිකරුවන් බවට පත් කරලා දඬුවම් දුන්නා. ඒ දඬුවමට එරෙහිව රාජ අධිකරණයට බ්‍රිතාන්‍ය ඒ කාලේ අභියාචනා කරපුහම එම්පර වර්සස් බොනාරි ලාල් ශර්මා කියන නඩු තීන්දුවේදී ඒ අධිකරණය නීත්‍යානුකූලනේ ආණ්ඩුක්‍රම විවස්ථාවට පටහැනි කියලා ඒ සියල්ල අහෝසි කරලා දැම්මා. ඒ අනුව තමයි විශේෂයෙන්ම අපි සැලකිලිමත් උනේ නීතිපතිතුමා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් විසින් තීරණය කළොත් කුමන නඩුවද ත්‍රිපුජ්‍යල මහාධිකරණයට ගෙනියන්නේ කියලා ඒ පිළිබඳව ජනතාවගේ අධිකරණ ක්‍රමයේ පිළිබඳව විශ්වාසය බිඳ හැලෙනවා. අපි නීතිපතිතුමා කොච්චර ස්වාධීනයි කියලා කිව්වත් අධ්‍යක්ෂක ජෙනරාල් කොච්චර ස්වාධීනයි කියලා කිව්වත් ඔවුන්ටත් යම් යම් බලපෑම් ඒ කාල වකවානුවල අඩු වැඩි වශයෙන් තියෙනවයි කියන එක ප්‍රතික්ෂේප කරන්න බෑ. පෞගේ කාලේ අපි දැක්කා දේශපාලනයට සම්බන්ධ මිනිමැරු නඩුවල් තිබුණා චූදිතයන්ගේ සමහර නඩු අහලා ඉවරයි, සමහර නඩු බාගෙට අහලා නීතිපතිවරයා මහාධිකරණයට ගිහිල්ලා අධිචෝදනා පත්‍ර ඉල්ලාස් කරගත් අවස්ථා අපේ රටේ අපි දැක්කා. ඉතින් ඒක නිසා මහජනතාවගේ විශ්වාසය ඇති කිරීමට නම් මේ සඳහා පිළිගත හැකි ක්‍රමවේදයක් විදිහට තමයි අගවිනිසුරවරයා විසින් මේ තීරණය ගත යුතුයි කියලා අපි මුල ඉඳලම හිටියේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු පෙස්සන් හේතුවෙන් දීපු නියෝගය අනුව සංශෝධනය වෙලා තියෙනවා. ඒ අධිකරණ පත්කිරීම කුමන විනිශ්චකාරවරුන්ද ඒ අධිකරණවලට පත් කරන්න කියන බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමාට දැන් ලැබිලා තියෙනවා. මේක විශේෂ අධිකරණයක් වුවට ඇත්තටම මේක එච්චර කියන්න තරම් විශේෂ කාරණයක් නැහැ. මේක අපේ රටේ තියෙන ක්‍රමේ. දැනටත් අපරාධ නඩු විධාන සංග්‍රහය 450 සහ අධිකරණ සංවිධාන පනතේ 12 වගන්තිය 2 අනුව ඕනෑම අවස්ථාවක නීතිපතිවරයාට බලය තියෙනවා අහවල් නඩුව සම්බන්ධයෙන් ත්‍රිපුච්චල විනිශ්චය ආසනයක් මට පත් කරලා දෙන්න කියලා අගවිනිසුරුතුමාගෙන් ඉල්ලන්න. අගවිනිසුරුතුමා සෑහීමකට පත් වෙනවා නම් එතුමාට බලය තියෙනවා එතුමා තීරණය කරන පරිදි විනිශ්චයකාරවරු 3 පත් කරයි. මම දන්න තරමට ඉතිහාසයේ කවදාවත් නීතිපතිවරයෙක් ත්‍රිපුජ්‍යල විනිශ්චයාසනයක් පත් කරන්න කියලා ඉල්ලපු ඉල්ලීමක් අද වෙනදේ ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ නිසා මේ බලය නීතිපතිවරයාට දැනුත් තියෙනවා. ඔව්, දැන් මේකෙදි ඇත්තටම තියෙන එක වෙනසයි. දැන් පැවතින නීති අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය 450 සහ මේ පනති 12 අනුව when there are some sensitive matters where the people have lot of concerns about the case, yes, and also if the attorney general is of the view that there are serious matters to be tried in a case, oh, එතකොට ඒ වගේ අවස්ථාවක ඉල්ලීමේ අයිතිය තියෙනවා. හැබැයි ඒක permanent නෑ. ඒක නඩුවෙන් නඩුවට case by case අගවිනිසුරවරයා විසින් පත් කරන්නට ඕන. දැන් මෙතන තියෙන වෙනස තමයි මහාධිකරණ විනිශ්චයකාරවරු 3 වෙනමම අධිකරණයකට පත් කරලා තියෙනවා. ඒ පත්කිරීම කරන්නේ අගවිනිසුරවරයා. එතකොට ඒ අධිකරණයේ අහන්න ඕන නඩුව කුමක්ද යන්න පිළිබඳව නැවතත් අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කරලා it is almost same. ඒකයි මං කිය මේක විශේෂ කිව්වට ලොකු විශේෂයක් නැහැ. මේ තියෙන පද්ධතියේ නඩු ඉක්මන් කිරීමේ ඇත්තටම මේකේ මේ වගේ පනතක් ගේනීමේ අවශ්‍යතාවය ඇති උනේ හේතුව මම කියන්නම්. අර දැනට තියෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේත් සිවිල් නඩු විධාන සංග්‍රහයේ day to day hearing කියන එක දිනපතා නඩු අහනවයි කියන එක ඉදිරියට කරගෙන යන්නයි කියලා අධිකරණ සේවා කොමිසම මහාධිකරණ විනිශ්චයකාරතුමන්ලට දුන්න නියෝගය පිළිපැද්ද නම් මෙහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.
ඔබතුමාගේ ওই පැහැදිලි කිරීම අනුව අපි නීතිඥයෝ හැටියට ওই කාරණය හරි එකඟ වෙනවා. නීතිඥ සංගමයත් එකඟයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබතුමාම කිව්ව හැට 539,000 මහේස්ත්‍රාත් අධිකරණ විතරක් නඩු දිනවා.
ඔව්.
එයින් 111,000 ගණක් තියෙනවා ට්‍රැෆික්
ඒවා.
හැබැයි දැන් මේ ගේන සංශෝධනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් ස්ථාවර ස්ථාපනය කළ හැම පස්සේ ඒකට යොමු කළ යුතු ඒවා මොනවාද කියන එක යොමු කරන එකත් ඔබතුමා පැහැදිලි කළා. ඒකත් හරි.
ඔව්.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩුව එකකටවත් ඕක බලපාන්නේ
නැහැ. ඔව් නැහැ. ඒකට අදාළ නැහැ.
හරි ඉන්න. ඊළඟ ප්‍රශ්නේ මට ක්ලැරිෆයි කරගන්න ඕනේ කරලා තියෙන්නේ දැනට ලිස්ට් එකක් තියෙනවා දිගට මිනිමරුන් නඩු, ශ්‍රීදීස් වෙන නඩු, හයිවේ රොබරිස් මේ ආදි වශයෙන් බ්‍රයිබරි ඔය ආදි වශයෙන් විශාල ප්‍රමාණයක් මහාධිකරණ වල ගොඩ ගැහිලා. එතකොට දැන් මේකේ ප්‍රයොරිටයිස් කරන්නේ කොහොමද? මොන නඩුද ඉස්සෙල්ලා ගන්න කියලා ඔය කියන ත්‍රිපුද්ගල විශ්වකාර මණ්ඩලය.
දැන් මහාධිකරණ වල නඩු ගිය අවුරුද්දේ අවසාන වෙනකොට 5,973 තිබුණා. ඒ කියන්නේ අපරාධ නඩු. දැන් සාමාන්‍යයෙන් කලින් කෙරුණේ මතක ඇති විද්‍යාදරිය ඝාතන නඩුව, උඩතලවින්න ඝාතන නඩුව අධිකරණ අගවිනිසුරුතුමාගෙන් ඉල්ලපුවම ත්‍රිපුජ්‍යල විනිශ්චයාසන දුන්නා. එතකොට වෙනත් අධිකරණයක සේවය කරමින් ඉන්න විනිශ්චයකාරවරු 3 මෙතෙන්ට ගෙනල්ලා පත් කරපුවාම ඒ විනිශ්චයකාරවරු සාමාන්‍ය වශයෙන් කටයුතු කරන අධිකරණ ශාලා තුනේම නඩු ඇන හිටිනවා. එතකොට මේ මෙතනින් බලාපොරොත්තු වෙන්නේ අපි විනිශ්චයකාරවරු මහාධිකරණ 75 දෙනෙකුට විතර ඉඩකඩ තිබුණේ අධිකරණ සංවිධානයේ පනතේ. දැන් ඒ ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒක නිසා සාමාන්‍ය වශයෙන් නඩු ඇහෙන අධිකරණවලට බාධාවක් නොවන විදිහට සුදුසු විනිශ්චයකාරවරුන් 30 මේ අධිකරණයට පත්වීම තුළින් ඒ අනිකුත් නඩුවලට හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි දැන් සැලසුම් කරලා තියෙන්නේ.
මුලින්ම ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයට යොමු කළ හැකිව තිබෙන්නා වූ නඩු තියෙනවා.
ඔව්.
ඒකට මම ඒ නඩු ටික යවල ඉවරලාද ඊළඟ පොලිම ගන්නෙ නැත්නම් ඒ නඩු ටික තියලා අලුතෙන් එනව ගන්නවද?
නෑ, දැන් මේ පනති තියෙන විදිහට මේක වෙනමම අධිකරණයක් විදිහට යනවා. අනිකුත් අධිකරණවල කටයුතු එසේම කිරීගෙන යනවා. දැන් පවතින නීතිය යටතේ මෙන්න මේ වගේ බරපතල නඩු තියෙනවයි කියලා නීතිපතිතුමා අගවිනිසුරුතුමාගෙන් මීට පෙර ওই නඩු පිළිබඳව ඉල්ලීමක් කරා නම් ඇත්තටම මේ ප්‍රශ්නේ අද මතු වෙන්නේත් නැහැ.
නිසා දැන් බරපතල නඩු දැන් මම දන්න තරමින් අපේ රටේ ඉතිහාසයේ ට්‍රයිලට් බස් 7ක් අහලා තියෙනවා. ඔය 7ේම චෝදනා පත්‍රය තිබුණේ කැපිටල් පනිෂ්මන්ට්. මැතිපීරිස් නඩුව, පාර්ලිමේන්තු බෝම්බ නඩුව, විද්‍යා නඩුව, සෙම්වන්දි නඩුව, භාරත ලක්ෂ්මන් නඩුව, මේ ආදි වශයෙන් තිවිච්ච නඩු. හැබැයි දැන් මේ සංශෝධනයේ එන එකක්වත් මේ තියෙන ෂෙඩියුල් එකේ තියෙනවා කැපිටල් පනිෂ්මන්ට් දෙනවා නෙමෙයි.
ඔව්.
පිනල් කෝඩ් එක අනු.
ඔව්.
හරි. දැන් මං අහන ප්‍රශ්නය ඔබතුමා කිව්ව විදිහටම අපි එකඟ වෙනවා බරපතල නඩු මේකට යොමු කරනවා නම්. එහෙමනම් අපි පටන් ගන්න ඕනේ මිනිමරුන් නඩු තියෙන අවුරුදු 10 15 ඇදියා දියෙන. එහෙමනම් බරපතල කියන ගණය අපි බලන්නේ මුදලින් නෙවෙයිනේ. මුදල් බිලියන 11ක්ද මිලියන 1ක්ද කියන ප්‍රශ්නේ නෙමෙයි. දඬුවමේ ප්‍රමාණය. දඬුවමේ ප්‍රමාණය කැපිල් පනිෂ්මන්ට් එනේ වයි ඉස්සෙල්ලා ගන්නවද මේකට? එහෙම නැත්නම් මේ අවුරුදු 3ක් දෙන්න පුළුවන් CBT එකක්, මිස් අප්‍රොප්‍රියේෂන් එකක්, ෆෝල්සිෆිකේෂන් එකක් ගන්නවද කියලා මම අහන්නේ.
ඔව්. දැන් එතෙන්දී ඒ අභිමතයේ තියෙන්නේ නීතිපතිතුමාට තමයි ඉල්ලීමක් කරන්නේ. ඒ ඉල්ලීම අනුව ඒකට ඉඩ දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්න තියෙන අගවිනිසුරුතුමාට. ඒක තමයි දැනට මේ රටේ මෙතෙක් 78 ඉඳලා අද දක්වාත් ක්‍රියාත්මක වුණ ක්‍රමවේදයක ශ්‍රේෂ්ඨාධිකරණයට ඔබතුමාලා ගියපු නිසා ඒ ක්‍රමයම අනුගමනය කරන්න කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණ ඩිටර්මිනේෂන් එකෙන් දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තිබුණ එක කාරණයක් තමයි, ඒක ග්‍රීවන්ස් එකක් තමයි, මේ සාම්ප්‍රදායිකව මේවා මිනිමැරුන් නඩු වලට විතරක් දාලා තියෙනවා. නමුත් මිනිමැරුන් නඩු වගේම රටේ ආර්ථිකයට, ජනතාවගේ භාණ්ඩාගාරයේ මුදලට විශාල වශයෙන් අලාභහානි දූෂණ වංචා කරපු නඩුත් මේවත් බරපතල විදිහට සලකන්න ඕනේ කියලා මතයක් මේ රට තුල දැන් ගොඩ නැගිලා තියෙනවා. මේක අද ඉන්නේ මං කිව්වා 94 අල්ලස් දූෂණ කොමිෂන් සභාව ගෙනාවෙත් ඔය මතයේ උඩමයි. නමුත් මේ දක්වා ඒ පිළිබඳව නීතිය විකාශයක් වෙච්ච නැති නිසා තමයි මේ තත්ත්වයට, මේ පාර්ලිමේන්තුවට මේ වගේ නීතියක් ගේන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි බලමු සමහර වෙලාවට මේව ක්‍රියාත්මක වෙනකොට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඒවා හදාගන්න වෙනවා. දැන් ත්‍රිපුජ්‍යල විනිශ්චය ආසනයක සම්පූර්ණයෙන්ම නඩුවක් අහන ලෑස්තිලා හිටපුවම ඒක විනිශ්චයකාරවරයෙක් අසනීප වෙනවා. සමහරලාට සාක්ෂිකාරයා ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඒව වළක්වන්න ඒකට කෝකටත් අයිලට හරියන මේ බේතක් නීතියෙන් ගේන්න බෑ. ඒ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. නමුත් ඒක තමයි මම කිව්වේ නීතියේ ප්‍රමාදේ කාටවත් ලෝකේ කිසිම රටක් නැති කරගෙන නෑ, අවම කර ගැනීමක් විතරයි කරලා තියෙන්නේ. ඇමරිකාවත් එහෙම කරලා නෑ. යැ ඒ අනුව අපි විශ්වාස කරනවා මේ ක්‍රමය තුළ රටට දෙන පණිවිඩය හරහා දූෂණයට වංචාවට විරුද්ධව ඒවා කරන්න පෙළඹෙනව සමහරලාට දේශපාලඥයන් වෙන්න පුළුවන්, සමහරලාට නිලධාරීන් වෙන්න පුළුවන්. ඒ මේ පණිවිඩයත් එක්ක මේ දූෂණය වංචාව අවම කර ගැනීම සඳහා ගත පියවරක් කියන කාරණය මතක් කරනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි.
Thank you very much honorable Susil Prema Jayanda.
ගරුමන්තුමා කතා කරන්න.
ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, අද මම හිතන්නේ කාලෙකට පස්සේ විශේෂයෙන්ම අපරාධ නඩු ක්ෂේත්‍රයේ තුල වැදගත් පනතක් සාකච්ඡාවට භාජනය වෙන අවස්ථාව. 1978 අංක 79 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වගන්තිය සංශෝධනය කිරීමෙන් යම් යම් වැරදි සම්බන්ධයෙන් මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් නඩු ඇසීම සඳහා ප්‍රතිපාදන සැලසීම සඳහාත් ඒවට යොමු කළ යුතු නඩු මොනවාදැයි විශේෂණය කිරීම සඳහා 6 උපලේඛනයේ හැටියට උපලේඛනගත කරමින් ඒ ඉදිරිපත් කළ තිබෙන්නා වූ සංශෝධනය. දැන් මේ සංශෝධනය අද මෙතෙන්ට එන්න කලින් මීට කලින් ඉදිරිපත් කරපු කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී ඒක නීතිඥ සංගමයේ මගින් තවත් විවිධ පාර්ශ්ව මගින් අභියෝගයට ලක් කළා. ඒ අභියෝගයට ලක් කිරීමේ හේතුව නිසා ශ්‍රේෂ්ඨාධිකරණය තම මතය ප්‍රකාශ කරමින් ඒ සඳහා විශේෂ බහුතර ඡන්දයක් සහ ඉන් අනතුරුව ඒ සංශෝධනය කළ යුත්තේ කෙසේද කියන කාරණය පිළිබඳව මඟ පෙන්වීමක් කළා. දැන් මම හිතන්නේ අපි අධිකරණ ඇමතුතුමියවත් ආණ්ඩු පක්ෂයවත් කිසිසේත්ම නොසිතිය යුතුයි අපි මේ හොරු අල්ලනකට විරුද්ධව කතා කරනවායි කියලා. අපි වෘත්තීය නීතිඥයෝ. දැන් මම වෘත්තියේ යෙදුනේ නැති නිසා අවුරුදු කීපයක් නෙවෙයි සෑහෙන කාලයක්. හැබැයි අවුරුදු 10ක් මහ අධිකරණයේ වෘත්තිය යෙදිච්ච නිසාත් මම හිතනවා මේ සභාවේ ඉන්න නීතිඥයන්ගෙන් මම දන්නේ අනිත් අය මම ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක ඉදිරියේ දින 45ක නඩු විභාගයක් වෙනුවෙන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිසාත් ජයග්‍රහණය කරපු නිසාත් දෛවෝපගත සිද්ධියක් හැටියට ඒ නඩුව මේ පාර්ලිමේන්තුවේ ඔබතුමියගේ හිටපු නායක ජේ.ආර්. ජවර්ධන මැතිතුමා මුලාසනය දරපු කොමිටි දෙක කාමරයේදී එදා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් යයි කියා ගන්නා වූ පිරිසක් විසින් එල්ල කරලද බෝම්බ ප්‍රහාරයෙන් කීර්ති අබේවික්‍රම මැතිතුමා මිය ගිහිල්ලා ඇතුළම් මුදලි මැතිතුමා තුවාල වෙලා තවත් සේවකෙක් මිය ගිය ඒ නඩුවට තමයි මම පෙනී හිටියේ. එතන මෙතෙක් කාලයක් මේ තින ප්‍රතිපාදනත් එක්ක මේ ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයක් පිහිටෙව්වේ මහාධිකරණේ ඇයි? දැන් මොකද්ද මේකට තියෙන පරිසරය? ඒ ප්‍රතිපාදන සලසලා තිබුණේ එකක්. අපි ගත්තොත් මං කිව්වා දැන් හතක් තිබුණායි කියලා, මං එන් පහක් කිව්වා. හරි, මේ හැම එකක්ම චෝදනා පත්‍රය අනුව දැන් අරකෙනම් ත්‍රස්වාදයේ වැළැක්වීමේ පනතත් එක්ක දණ්ඩ නීති සංග්‍රහය. අනිත් හැම එකක්ම දණ්ඩ නීති සංග්‍රහය. දැන් එතකොට කැපිටල් පනිෂ්මන්ට්, ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහය 293 94 95 ආදි වශයෙන් 94 මර්ඩර් මිනිමැරුම. ඒතර ඒකට දඬුවම වැරදිකාරය වුණොත් මරණ දඬුව. ඊට පස්සේ එන්න පුළුවන් කල්පබල හොමිසයිඩ්, ඒ විදිහට අඩු වෙලා එන්න පුළුවන් 20ට එන්න පුළුවන්, එහෙම ගන්න පුළුවන්. දැන් මෙතෙක් අහපු කිසිම නඩුවක ට්‍රයල් ඇඩ්වා කැපිටල් පනිෂ්මන්ට් එකක් නැති නඩුවක් තිබුණේ නැහැ. හැබැයි දැන් මේ සැරේ මම ඒක ඇහුවේ හිටපු අධිකරණ ඇමතුමාගෙන්. දැන් බරපතල නඩු ගිනවනේ. දැන් මම ඔබතුමියගේ අවධානය යොමු කරනවා, ඔබතුමියගේ අවධානය යොමු කරනවා දැන් මේකේ ෂෙඩියුල් එකට. දැන් ෂෙඩියුල් එකේ මොකද්ද කියලා තියෙන බලන්න වැරදිරික ගන්න. ෂෙඩියුල් එකේ තියෙන්නේ 454 න් එහාට. මොනවාද? ක්‍රිමිනල් මිස් අප්‍රොප්‍රියේෂන්, සාපරාධී සාවද්‍ය පරිහරණය, ක්‍රිමිනල් බ්‍රීච් ඔෆ් ට්‍රස්ට් CBT, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූටලේකන තැනීම, හා ආනුෂාංගිකව ඒ දිගටම යන්නේවා. රජයේ සේවකයෙක් හැටියට සොරබඩු ළඟ තබා ගැනීම, සොරකම ඒවා. දැන් මේවා දෙන්න පුළුවන් වැඩිම දඬුවම කොච්චරද? ඒක තියෙනවනේ පිනල් සෙක්ෂන් එක. කීයද? අවුරුදු 3යි අවුරුදු 6යි වැඩිම ගිහිල්ලා තියෙනවා රජයේ සේවක හැටියට එකේ අවුරුදු 10. දැන් මේ නඩු මහාධිකරණේ ඕව විතරක් නෙවෙයි, මේ මිනිමැරුම් නඩු පවා අණීමට ගන්න පුළුවන් නම් එහෙම අරගෙන අපරාධ නඩු සංග්‍රහය අනුව අත්තිර වූ සිරදනම් ගත්ත නඩු කීයක් තියෙනවද හොයලා බැලුවද? අත්තිරෝද සිරදනම් ගන්න පුළුවන් කීයක් තිබුණාද? ඉතින් ඒක නිසා මම කියන්නේ මේ රටට පෙන්වන්න ගියාට මහා බරපතලයි කියලා. අපරාධ නීති අනුවත් එක්දා සම්සි අසුතුනේදී හඳුන්න දුන්න දණ්ඩනීති සංග්‍රහය සංගින් මෙහට වෙච්ච සංශෝධනත් එක්ක ගත්තොත් එහෙම මේ කිසි දෙයක් කැපිල් පනිෂ්මන්ට් එකට කිට්ටු වෙන්නේවත් නැහැ. දැන් මහාධිකරණ විනිශ්චයකරු වැඩි කරන එක හොඳයි. මේ නීතිඥ සංගමයේ මේකට විරුද්ධව උසාවි ගියේ මේ හොරු අල්ලන්නට විරුද්ධව නෙමෙයි. එතුමන්ලගේ මූලධර්මයක් ගන්න. මම දැක්කා මම දන්නේ ඔබතුමිය නම් වෙන්න බෑ නීතිඥයෙක් නිසා. මම දැක්ක සමහරු කියනවා නීතිඥ සංගමයෙන් මේ දැන් දේශපාලනය කරන්න වෙලා නැහැ. කවදාවත් එහෙම වුන්නේ නැහැ. එහෙමනම් ඉතින් ශිරාඩි බණ්ඩාරනායක මැතිණිය මේ පාර්ලිමේන්තුවේ ඉම්පීච්මන්ට් එකේ ගෙනල්ල වැරදිකාරය කළ හැම පස්සේ ජනවාරි 8 වෙනිදෙන් පස්සේ ආණ්ඩුක ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මං කිව්ව කරුණු හැන්සාඩ් එකේ තියෙනවා. එදත් විපක්ෂ ඉඳගෙන ගෙලන්නේ නැවත අග්‍රවිශ්වකාරයක් හිටපු අග්‍රවිශ්වකාරයව ගෙදර ඇරියා. දෙකම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. එතුමිය නිවැරදිකාරිය නම් අදටත් එතුමිය අග්‍රවිශ්වකාරතුමිය. ඇයි රිටයර් කළේ? තාවෙනතුරු මේකට රටට උත්තර දීලා නැහැ. මෙන්න මෙහෙම තමයි යහපාලන ආණ්ඩුවේ ඉහළම පුටුවේ හිටිය අග්‍රවිශ්වකාරු සම්බන්ධයෙන් වෙච්ච තත්ත්වය. අපි කියන්නේ ඒක හරි කියන එක නෙවෙයි. පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයක් තියෙනවා. නිවිල් සමරකෝන් මැතිතුමාට විරුද්ධව ආපු ඉම්පීච්මන්ට් එක අපි දැක්කා. ස්ටෑන්ඩින් ඕඩර්ස් හැදුවේ ඇතුළත් මුල්ලි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේකේ සබ් කමිටි එක චෝදනා පත්‍රය දැම්මෙන් පස්සේ එතුමා මගද ඉල්ලාස් වුණා. එහෙම ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. ඒක නිසා මම කියන්නේ අධිකරණයට ගරු කරන්න ඕනේ. අධිකරණයේ ගරුත්වය නැති කරන්නේ කවුද? දැන් දේශපාලඥයෝ කොහරි ගිහිල්ලා කියනවා විනිශ්චයකරුන්ගේ අතිබහුතරයක් දූෂිතේ. නීතිඥයන්ගේ අතිබහුතරයක් දූෂිතේ. වදේ නම් මේ රටේ කිසිම නීතිඥයෙකුට කිසිම නඩුවක පෙනී ඉන්න බෑ. නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේත් ප්‍රයිවට් බායකේ නීතිඥයෝ කරන්නේත් නීතිඥයෝ හැටියට නීති මූලධර්ම සහ තීන්දු නඩු තීන්දු එක්ක තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. කරුණු දක්වන විනිශ්චයකාරතුමාලා තමයි තීන්දු කරන්නේ. අධිකරණයේ බිත්ති හතර ඇතුළත ඉදිරිපත් වන ලිඛිත සහ කථිත සාක්ෂි අනුව වරද ඔප් වෙලා තියෙනවද නැද්ද කියන කාරණේ. දැන් මේ මහාධිකරණ විනිශ්චයකරු වැඩි කිරීම තුලින් නඩු ප්‍රමාදයේ වළක්වන්න උත්සාහ දැරීම හොඳයි. දැන් මම අහන්නේ කැපිටල් පනිෂ්මන්ට් බරපතල වැරදි කියලා තියෙද්දී අපරාධ නීති දණ්ඩ නීති සංග්‍රහය මුදල් විශුද්ධිකරණ පනත කොච්චරද දඬු? පබ්ලික් ප්‍රොපර්ටිස් ඇක්ට් කොච්චරද දඬු? ස්මාර කලින් කිව්වාගේ ඔය ආර්.සී. පරසන්ල දැන් මේකේ තියෙනවා නිෂි 6 ෂෙඩියුල් එක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද නීති මූලධර්ම මෙතන යොදාගෙන තියෙන්නේ? ලෝකේ කොහෙවත් රටක ඔබතුමිය අහලා තිනවද ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලපත් කළා තිනවයි කියලා CBT එකට පුළුවන් නම් ගෙනල්ලා පෙන්නන්න. නැහැ. අපරාධ නඩුවක් ඔප්පු කිරීමේ මූලධර්ම දෙකක් තිනව ඉස්සෙල්ලාම. අපි ජීල් පිරිස් මැතිතුමාගේ ගෝලෙක් වෙච්ච ඉන්න මැතිතුමා. දයසිරි ජයසේකර මහත්තයත් ඉන්න ඔලෝ ෆැකල්ටි කීටු. එතුමාගේ තිනවනේ ජෙනරල් ප්‍රින්සිපල්ස් ඔෆ් ක්‍රිමිනල් ලෝ. අන්න ලයිබ්‍රරි එකේ තිනව බලන්න. අක්ටු ශ්‍රයා මෙන් ශ්‍රයා. දැන් ඒවා සලකා බැලුවද? මෙතනයි තියෙන ප්‍රශ්නේ. සමහර සිවිල් නඩු අපරාධ හැටියට ගෙනල්ලා බී වර්තාව දාන. දල්ල රිමාන්ඩ් එකේ තියෙනවා මාස 3-4. අප නැහැ. මහේස්ත්‍රාත් අප දෙන්න බෑ. මහාධිකරණ යනවා රිජෙක්ට් කරනවා. අපිල් උසාවිට යනවා. දැන් දඬුවම ඉඳලා ඉවරයි. දඬුවම ඉඳලා ඉවරයි. FCID එකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණේ රිසර්ව් කරලා තියෙන ජජ්මන්ට් එක දැන් අවුරුදු කීයක්ද? හිටපු විශ්‍රාමගේ අග්‍රවිශ්වකාරතුමා ඉස්සරහ නඩුව ඇහුවේ. පැත්තකින් තිබ්බා ඕඩර් එක රිසර්ව් කළා. අද වෙනතුරුත් ඩිලිව කළේ නැහැ. ඇයි? ඇයි? මෙන්න මේවට උත්තර දෙන්න. මේවට උත්තර දෙන්න. ඒක නිසා මම කියනවා සද්භාවයෙන් නම් මේක ගේන්නේ සියලුම අපරාධ නඩුවල බරපතල ගණයේ නඩු ත්‍රිපුද්ගල විනිශ්චයකාරය වන්ලේකට යොමු කිරීම එකඟයි. එකඟයි. මෙහි අපරාධ මිනිමරු නඩු තිනවා අපි පෙන හිටපු සමහරව තිනවා අවුරුදු 10 12 පරණයි. සාක්ෂිකාරයෝ මැරිලා நடு பரதின் நினைக்கான்னுமே சாட்சிக்காரவும் மாரில அனித் சாட்சிக்காரவனே தௌபத்மி தன்னோத பார்லிமெண்ட் போம நடு ஐ ஐ வித்தகாரன் நிதாசுனே கே சாட்சி விபாக அத்திர அத்திரு சாட்சி விபாக அக்யா வயடாய ஏ மொக்கட ஸ்வெச்சாபாவே பரீட்சணைய கரான் வலண்ட்ரினஸ் ஸ்வெச்சாவிந்த கலே கீழ பிடிஏ கேட்டதே ஏஸ்பிஎன் அபவ் ஹவு த ஸ்டேட்மெண்ட் ரெக்கார்ட் கலே எஸ்எஸ்பி பெனட் பெரேரா හැබැයි එස්එස්පි වෙනෙන් පෙරව නඩු විභාගය අතරතුර ඒ කාලේ තින් භීෂණේනේ කවුරු හරි මැරුවා අර හරි මැරුවා ඒ වෙනුවට ආව එයාගේ ඇසිස්ටන්ට් එස්පි සාක්ෂි දෙන්න එයාගේ නෝට්බුක් එකේ තිබුණා ස්ටේට්මන්ට් 14ම රෙකෝඩ් කළේ 9mm එක බෙන්සුඩ තියලයි කියලා එතනින් නඩු ඉවරයි වොලන්ටරිනස් එක ඉවරයි ඊතුරු පරිවේශණයේ සාක්ෂිනේ නඩු ඔප්පු කරන්න බැරි වුණා ඒ නිසා නිදහස් වුණා නිදහස්ලත් අවුරුදු 3ක් ඩිටෙන්ෂන් ගහලා තිනකොට ඔය පැත්තෙන් අර අපි ආවාගේ මේ පැත්තට ආපු ඇතුළම් මුදලි මැතිතුමා එතුමා තුවාල වෙන්න බෝම්බ ගහපු අයට ගිහිල්ලා FR කර පෙනී ඉඳලා නිදහස් වුණා මෙන්න මේකයි ඉතිහාසය ඒක නිසා අපි මෙහිදී පැහැදිලිව කියනවා මේ නීති සද්භාවයෙන් ගෙනව නම් අපි ලෑස්ති දැන් බලන්න දවසකට මීයන සංඛ්‍යාව මහමග අනවදානිය නොසලකිල්ල මේ සියල්ල නිසා කීයක් ජීවිත මිනියනවද දැන් දැක්කද පෙරේද අක්කයි මල්ලි පාරේ ගියා අර CCTV එකේ පේනවා මේ පාරයි ඉන්නේ වාහනේ ගිය අඟ උඩින් ළමයා පොඩි එකෙක්ම මැරුණා අනිත් අක්ක බේරුණා ඔයගේ කීයක්ද ඇයි ප්‍රයොරිටි එක දෙන්න ඕනේ මේ වගේම ට්‍රැෆික් ලෝ එක මෙන් කරන්න ඕනේ පොයින්ට්ස් ක්‍රමේ දාන්න ඕනේ ලයිසන් එකට බීල රියද පදවන්න බෑ කී දෙනෙක් පදවනවද ඒ නිසා මම ඔබතුමීට යෝජනා කරනවා අධිකරණ ඇමතුමිය වශයෙන් කොමිසමක් දාන්න හිටපු ශ්‍රේෂ්ඨාධික මිනිස්කාරු එක්ක නීතිවේදින් එක්ක ගාලා ප්‍රයොරිටයිස් කරන්න මොන 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 නීතිද සංශෝධනය වෙන්න ඕන ඉක්මනට නැතුව සමාජයක් මේ නීතිය සාමය යටතර ගේන්න බෑ නීතිය සාමය ෆේල් ෆේල් වෙන්න හේතුව ශක්තිමත් නීතියද නැහැ දැන් එතුමා කිව්වනේ ගවර්න්මන්ටලිස් ඩිපාර්ට්මන්ට් එක ඉස්සර කොහමද හෙරොයින් ග්‍රෑම් පහක් අල්ලලා ඇරියාම කිරලා මැන්නකොට සුද්ධ හෙරොයින් එන්නේ ඩයිසිටයිල් මෝෆීන් දෙකට අඩුවෙන්. ඇයි? දෙකට අඩුනහම එන්නේ නැහැ නේ ජීවිතාන්තය දක්වා සිරදඬු. නේද? ඊතුරු ටික සීනී කියනවා. හැබැයි දැන් ඒක වෙන්නේ නැහැ නේ. ඇයි එතුමා නියමාකාරයෙන් විද්‍යාගාර ටික හැදුවා. ඊළඟට ඥාන තාක්ෂණය. අද නීතිය යොදා ගන්නවා ඥාන තාක්ෂණය. තව ඉස්සරහට තව මේක වැඩි වෙනවා. වැඩි වෙනව නෙමෙයි අපේ ජොබ් එකක් නැති වෙනව තව අවුරුදු 30කින් ලෝකේ තාක්ෂණ දියුණුවත් එක්ක නීතිඥ උසාවි කතා කරන්න යන්න ඕනේ වෙන්නේ නැහැ ඒක මම පස්සේ වෙලාවක කියන්නම් මේ විදිහට දියුණු වෙන සමාජීය තාක්ෂණයත් එක්ක ගලපාගෙන යන්න නීති සංශෝධනය වෙන්න ඕනේ දැන් මොකද්ද මේ ආණ්ඩුව කලේ අවුරුදු 3ක් තිස්සේ හොරු වැල්ලුවා දැන් කොහොල්ල පොරු දැන් හොරු වල්ලන්න බාර දෙන්න යන උසාවියට උසාවි වැඩේ හොරුවල්ලන එක නෙවෙයි හොරුවල්ලන්න ඕනේ පොලිසියයි ඒ රිපෝර්ට්ස් එක ගෙනිච්චාම අදාළ නීති ක්ෂේත්‍රවලයේ උපදෙස් දීලා අඩුපාඩු හදලා ඒව ටික හරියට රෙකෝඩ් කරලා ගන්න වෙනවා කී වතාවක් ෆයිල් එකක් පොලිසිය ඉඳලා නීතිපතියකට එනවද ආපහු එනවද හා කියන්න බලන්න කී වතාවක් යනවද අපි දන්නවනේ ඔය ගිහින්ද ඇයි එකපාරට යන්න බැරි ඉන්වෙස්ටිගේෂන් කළා කවුද සුපර්වයිස් කරන්නේ මම ඔබතුමීට යෝජනා ගන්නවා සියලු මහාධිකරණ ජුරිස්ඩික්ෂන්ස් වලට ස්ටේට් ඇටර්නි කෙනෙක් පත් කරන්න සියලු බරපතල අපරාධ නඩු ඩේ 1 ඉඳලා පළවෙනි පැමිණිල්ල ඉඳලා මොනිටර් කරලා හිටන් උපදෙස් දෙන්න. අන්න එතකොටයි නඩු වල හොරු වුණත් මිනිමරු වුණත් අපරාධකරු වුණත් නීතියේ රැහැනට හසු කරගන්න පුළුවන් වෙන්නේ ටෙක්නිකල් පොයින්ට්ස් වලින් නඩුව ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ඒක නිසා මේ හොරු වල්ලන වැඩේ උසාවියට දෙන්න යන්න එපා. ඒකට නීතිය හා සාමය අංශයේ තියෙන පොලිසිය ශක්තිමත් කරන්න.
ගරු මන්තුමා කාලය අවසන්යි.
ඇත්තද?
ඔව්.
හොඳයි. අවසාන වශයෙන් කියන්නේ තියෙන මෙච්චරයි. අපි මේකට විරුද්ධ නැහැ. හැබැයි නීතියේ මූලධර්ම අපරාධ නීතියේ මූලධර්ම අනුගමනය කරන්න අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම මඟ පෙන්වීමට. අපි ස්තුතිවන්ත වෙනවා නීතිඥ සංගමයේ නියම මැදිහත් වීමට. ඔබතුමගේ උත්සාහය හොඳයි. මමත් දායක වුණා නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩි වැඩි කරන්න. එහෙම නැත්තම් බැඳෙන්නේ නැහැ තවත් අප්‍රතියක් දෙන්න. එහෙම නැත්තම් බැඳෙන්නේ නැහැ තවත් බඳව ගන්න. මහාධිකරණ ශුන්‍ය සංඛ්‍යාව වැඩි කරන්න. හැබැයි මං අහපු ප්‍රශ්නේ. දැන් මේක ඉස්සලාම නඩු හන්න ඔබතුමිය පෙරේද කිව්වා ඊයේ කිව්වා ප්‍රෙස් එකේදී මේ බැඳුම් කරේ ගේනවා කියලා කොවිත් කාරයා බැඳුම් කරේ ගේන්න පුළුවන් හරි හරි possibility that's a possibility right නම් විත්තිකාරයා කො පළවෙනි විත්තිකාරයා එහෙනම් නඩු අහන්න වෙන්නේ ඉන්න ඇබ්සෙන්ෂියා ඒ පොඩ පොඩ එහෙනම් ඉන්න ඇබ්සෙන්ෂියා අහන්න වෙන්නේ පළවෙනි විත්තිකාරයව අල්ලා දීමේ වගකීම තින්නෙත් ඔය පැත්තටයි ඕක කියන්න ගිහිල්ලා තමයි ඔය පැත්තෙන් මේ පැත්තට අපිට වෙන්න උනේ හරිද තවත් අය එන්න පුළුවන් ඔහොම කියොත් ඒක නිසා මේ ටික හදාගන්න මේ ටික හදාගන්න එතින් මම මීට වඩා කතා කරන්න යන්නේ නැහැ මේ මම ඔබතුමීට සුබ ප්‍රාර්ථනා කරනවා තවත් නීති සංශෝධන ගේන්න අපිත් සහයෝගය දෙන්නම් මොකද අපිත් දැන් උසාවිය යනවනේ ඉතින් අපිටත් හොඳයි නඩුත් වැඩි වෙනවා නඩු ඉක්මම් වෙනකොට නඩු ගොඩායි එතකොට අපේ කනිෂ්ඨ නීතිඥයන්ට එම නඩුත් එනවා ඒක හොඳයි වෘත්තියට හැබැයි වෘත්තියට අපහාස කරන අය ගැනත් ඔබතුමිය තව සංශෝධනයක් ගේන්නයි කියා යෝජනා කරමින් මම ඒක තවසන්
ස්තුතියි Honorable Douglas Devananda, you have 10 minutes.
சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே இன்றைய தினம் நீதித்துறை சார்ந்த திருத்த சட்டமூலங்கள் இரண்டாவது மதிப்பீட்டுக்காக இந்த சபையில் முன்வைக்கப்பட்டுள்ள நிலையில் அவை சார்ந்த நாட்டின் சில நடைமுறை பிரச்சனைகள் தொடர்பில் எனது கருத்துக்களை தெரிவிக்க விரும்புகின்றேன் அதற்கான வாய்ப்பினை வழங்கியமையிட்டு எனது நன்றியையும் தெரிவித்துக் கொள்கின்றேன் பாரிய ஊழல் மோசடிகள் துரித கதியில் விசாரணை செய்யும் முகமாக சிறப்பு மேல் நீதிமன்றம் அமைப்பது தொடர்பிலான சட்டமூலத்திற்கு எதிராகவே ஏற்கனவே உயர்நீதிமன்றத்தில் வழக்கு தாக்கல் செய்யப்பட்டு இதனோட சில சரத்துக்கள் அரசியல் ஜாப்புக்கு முரணான வகையில் அமைந்திருக்க பெற்றிருப்பதால் இதனை நிறைவேற்ற வேண்டுமானால் நாடாளுமன்றத்தில் மூன்றில் ரெண்டு பெரும்பான்மை அவசியம் என உயர்நீதிமன்றம் கௌரவ சபாநாயகர் அவர்களுக்கு அறிவித்திருந்ததையும் நாம் அறிவோம் பொருளாதார ரீதியில் மட்டுமன்றி சமூக கலாச்சார ரீதியிலும் பாரிய பின்னடைவினை நோக்கி செல்லுகின்ற இந்த நாட்டில் இத்தகைய வீழ்ச்சிக்கு முக்கிய காரணங்களில் ஒன்றாக விளங்குகின்ற ஊழல் மோசடிகள் தொடர்பில் உடனடியாக விசாரணைகள் மேற்கொள்ளப்பட்டு குற்றவாளிகள் இனங்காணப்பட்டு உரிய சட்ட நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டியதும் ஊழல் மோசடிகள் புறப்பட்டுள்ள இந்த நாட்டு மக்களது நிதியை சொத்துக்களை உடைமைகளை மீள அரசு கைப்பற்ற வேண்டியதும் அவசியமாகும் என்பதையே நான் தொடர்ந்தும் வலியுறுத்தி வருகின்றேன் அந்த வகையில் மேற்படி சிறப்பு மேல் நீதிமன்றம் அமைக்கப்பட வேண்டிய அவசியம் என்கின்ற போதிலும் அதமது அரசியல் ஜாப்புக்கு முரணாகாத வகையிலும் வருமனவே அரசியல் பழிவாங்கல்களை நோக்கமாக கொள்ளாத வகையிலும் அமைய வேண்டும் என்பதை நான் வலியுறுத்தி கூற விரும்புகின்றேன் 1971 ஆண்டில் நமது நாட்டில் ஏற்பட்ட கலவரத்துக்கு ஈடுபட்டவர்களுக்கு தண்டனை பெற்றுக் கொடுக்கும் வகையில் அக்காலகட்டத்தில் விசேட சட்டமூலம் ஒன்று அங்கீகரிக்கப்பட்டு வழக்கு விசாரணைகள் தொடர்ந்து நடைபெற்று சம்பந்தப்பட்டவர்களுக்கு தண்டனை வழங்கப்பட்டதையும் இங்கு நான் மீள நினைவுபடுத்த விரும்புகின்றேன் டிரான்ஸ்பரன்சி இன்டர்நேஷ்னல் அமைப்பு வருடாந்த வெளியீட்டு ஊழல் தொடர்பான புள்ளி விவர அறிக்கையில் கடந்த ஆண்டில் ஊழல் இடம்பெறுகின்ற 183 நாடுகளில் எமது நாடு 38வது புள்ளிகளை பெற்று 91வது இடத்தில் இருப்பதாக அறிய முடிகின்றது இதில் ஆச்சரியமான அதிசயமான விடயம் ஒன்று தொடர்பில் அண்மையில் ஊடகங்களின் மூலமாக அறிய கிடைத்திருந்தது அதாவது கடந்த 24 வருடங்களில் எமது நாட்டில் இளஞ்சம் ஊழல் தொடர்பில் ஏராளமான குற்றச்சாட்டுக்கள் இளஞ்சம் மற்றும் ஊழல் தொடர்பான குற்ற விசாரணை ஆணைக்குழுவிற்கு கிடைத்திருந்த போதிலும் அவற்றில் 75 வழக்குகள் மட்டுமே தொடுக்கப்பட்டு இந்த 75 வழக்குகளிலும் 4 பேர் மாத்திரமே குற்றவாளிகளாக நீதிமன்றத்தினால் தீர்ப்பளிக்கப்பட்டுள்ளனர் என மேற்படு ஆணைக்குழுவின் பணிப்பாளர் நாயகம் தெரிவித்துள்ளதாக அந்த செய்தி குறிப்பிடப்படுகின்றது இத்தகையதொரு நிலை நமது நாட்டில் நிலவுகின்ற நிலையில் இலஞ்சம் ஊழல் மோசடிகள் தொடர்பில் இந்த நாட்டில் வெளிப்படுத்தப்பட்டு வருகின்ற கருத்துக்கள் யாவும் வரும் அரசியல் பேசு பொருளாகவே பார்க்கப்பட வேண்டியுள்ளது வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் கடந்த காலங்களில் ஊழல் மோசடிகளில் ஈடுபட்டார்கள் என வடக்கு மாகாண முதலமைச்சரால் கூறப்பட்டு நான்கு அமைச்சர்களுக்கு எதிராக முதலமைச்சரினால் நியமிக்கப்பட்ட விசாரணை குழுவின் மூலமாக விசாரணைகள் மேற்கொள்ளப்பட்டு நான்கு அமைச்சர்களும் பதவி நீக்கம் செய்யப்பட்டார்கள். ஆனால் அவர்கள் மேற்கொண்டிருந்த ஊழல் மோசடிகள் அவை என்பது பற்றி போதிய விவரம் அவர்களை தெரிவு செய்துள்ள மத மக்களுக்கு தெளிவாக அறிவிக்கப்படவில்லை. அத்துடன் அவர்களுக்கு எதிராக விதமான சட்ட நடவடிக்கைகளும் எடுக்கப்படவில்லை. இத்தகையதொரு நிலையில் தற்போது புதிதாக நியமிக்கப்பட்டுள்ள வடக்கு மாகாண சபையின் அமைச்சர்களும் ஊழல் மோசடிகளில் ஈடுபட்டுள்ளனர் என அண்மையில் தகவல் வெளிவந்து கொண்டிருக்கின்றன. ஊழல் மோசடிகளில் ஈடுபடுகின்றவர்களை ஒரு சிலர் காப்பாற்ற முனைவதால் அதனூடாக இழக்கப்படுகின்ற எமது மக்களுக்குரிய நிதியானது மீளப்பெற வழியற்ற நிலைமையை ஏற்படுத்தி விடுவதுடன் இத்தகைய ஊழல் மோசடிகளில் ஈடுபடுகின்றவர்கள் சட்டத்தின் பிடியிலிருந்து தப்பித்து கொள்வதற்கும் மீண்டும் அப்பெயர் வழியில் அதே குற்றங்களை புரிவதற்கும் இதனை ஒரு வழிகாட்டலாக கொண்டு மேலும் பலரும் அதே குற்றச்செயல்களை புரிவதற்கும் இது வழி ஏற்படுத்தி கொடுத்து கொண்டிருக்கின்றது என்பதை மறந்துவிடக்கூடாது. அண்மையில் பாரிய இளைஞ குற்றத்தின் பேரில் இரு அதிகாரிகள் கைது செய்யப்பட்டனர். இந்த இதுவரையும் பதவி நீக்கி இவர்கள் தொடர்பிலான விசாரணைகளில் எவ்விதமான அழுத்தங்களும் எவராலும் கொடுக்கப்படக்கூடாது என ஜனாதிபதி அவர்கள் பணிப்புரை வழங்கியிருந்தார். இது வரவேற்கத்தக்கதொரு விடயமாகும். இந்த இருவரில் இந்த இருவரில் ஒருவர் அரசமர கூட்டு ஸ்தாபனத்தின் தலைவராக பதவி வகித்தவர். இவர் கைது செய்யப்பட்ட பின்னர் புதிதாக நியமிக்கப்பட்டுள்ள தலைவரும் ஏற்கனவே நிதி மோசடியில் ஈடுபட்டவர் என்றொரு விடயம் ஊடகங்களில் வெளிவந்திருப்பதை அறிய முடிந்தது. எனவே இது குறித்தும் உரிய அவதானங்கள் செலுத்தப்பட வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். தமிழ் அரசியல் கைதிகள் விடுதலை தொடர்பிலான சில விடயங்களையும் இங்கு மீண்டும் முன்வைக்கலாம் என நினைக்கின்றேன். அரசியல் கைதிகளை இந்த நாட்டில் எவருமே இல்லை என ஏற்கனவே நீதியமைச்சரும் நாட்டின் தலைவரும் கூறியிருக்கின்றார்கள் என்பதை நான் நன்கு அறிவேன். எனவே அவர்கள் அரசியல் கைதிகளா அரசியலற்ற கைதிகளா என்ற தலைப்பு அவசியமில்லை என்றே கருதுகின்றேன். அரசியல் கைதிகள் என குறிப்பிடப்படுவதால் தான் அவர்களது விடுமுறைகள் தாமதமாகின்றன எனில் அந்த தலைப்பு தேவையற்றது. இங்கு தலைப்பு முக்கியமல்ல. அவர்கள் தொடர்பில் நியாயமான ஏற்பாடுகளை அவசியமாகும் என்பதை நான் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். அந்த வகையில் இன்னமும் 110 பேர் இதுவரையில் விடுவிக்கப்படாது பல்வேறு சிறைச்சாலைகளில் தடுக்க வைக்கப்பட்டுள்ளனர் என்றும் இவர்களில் 14 பேருக்கு இதுவரையில் குற்றப்பத்திரிகைகள் தாக்கல் செய்யப்படவில்லை என்றும் 44 பேர் மீது குற்றப்பத்திரிகைகள் தாக்கல் செய்யப்பட்டு வழக்குகள் தொடரப்பட்டிருப்பினும் அவ்வழக்குகள் இழுத்தடிப்புகளுக்கு உட்படுத்தப்பட்டு வருவதாகவும் 35 பேர் குற்றவாளிகளாக ஆக்கப்பட்டுள்ளதாகவும் தெரிய வருகின்றது. இந்த கைதிகளின் நிலைமைகளை பார்க்கின்ற பொழுது எய்தவன்றுக்கு அம்பை நோவைத்து கொண்டிருக்கின்ற கதையாகவே இருக்கின்றது. இந்த நிலையில் இறுதிக்கட்ட யுத்தத்தின் போதும் அதன் பின்னரும் காணாமல் போயுள்ளதாக கூறப்படுகின்ற பலர் தடுப்பு முகாம்களில் சுய நினைவின்றி காணப்படுவதாக அண்மையில் பூசா தடுப்பு முகாமில் இருந்து விடுதலாகியுள்ள முன்னாள் இயக்க உறுப்பினரான நவரத்தினம் நிசாந்தன் என்பவர் கூறியதாக தமிழ் ஊடகங்களில் முன்பக்க செய்தியாக வெளிவந்து எமது மக்களிடையே பெரும் பரபரப்பை ஏற்படுத்தியிருந்தது. இந்த உண்மை நிலைமை என்ன என்பதை அறிய விரும்புகின்றேன். அதே நேரம் நான் இங்கே குறிப்பிடப்பட்டுள்ள 14 கைதிகளுக்கு எதிராக பல வருடங்கள் கழிந்துள்ள நிலையிலும் இதுவரையில் குற்றப்பத்திரங்கள் தாக்கல் செய்யப்படாது ஏன் என்பதை அறிவிக்க வேண்டும். மேலும் வழக்குகள் தாக்கல் செய்யப்பட்டுள்ளவர்களது வழக்குகள் ஏற்கனவே கைதிகளுக்கு உறுதியளித்தின்றமைக்கு இறங்க விரைவாக விசாரிக்கப்படாமல் தொடர்ந்தும் பிற்போடப்பட்டு வருவதாகவும் கூறப்படுகின்றது. இவ்வாறு இழுத்தடிப்புகளுக்கு உட்படுத்தப்பட்டு வருவது ஏன் என்பதையும் அறிய விரும்புகின்றேன். இவ்வாறான உணர்வுபூர்வமான பல்வேறு பிரச்சனைகளை தொடர்ந்து சுமந்திருக்கும் எமது மக்களின் மத்தியில் இவ்வாறான பிரச்சனைகளை தீர்க்காமல் நீங்கள் இனங்களுக்கிடையே ஐக்கியம் தேசிய நல்லிணக்கம் ஒருமைப்பாடு என்றெல்லாம் கூறிக்கொண்டிருப்பதால் அவை ஒருபோதும் சாத்தியமாகாது என்பதையே நான் தொடர்ந்தும் வலியுறுத்தி வருகின்றேன். இந்த நாட்டில் நீங்கள் கூறுவதைப் போன்று இனங்களுக்கிடையே ஒற்றுமையோ ஒருமைப்பாடோ தேசிய நல்லிணக்கமோ ஏற்பட வேண்டுமாயின் முதலில் புறையோடி போயிருக்கின்ற சில பழக்க வழக்கங்களை மாற்றுங்கள். பயங்கரவாத தடைச்சட்டத்தை நீக்குங்கள். மனிதயமான முறையில் ஓர் அரசியல் தீர்மானம் எடுத்து தடுத்து வைக்கப்படுகின்ற மேற்படி கைதிகளை நிபந்தனையின்றி விடுதலை செய்வதற்கு முன்வாருங்கள். இதற்கு தயாராக இல்லையேல் ஒரு விசேட நீதிமன்ற ஏற்பாடுகளை மேற்கொண்டு இந்த வழக்குகளை விசாரித்து ஒரு முடிவுக்கு கொண்டு வாருங்கள். இதனை ஒரு அரசியல் முதலீடாக தொடர்ந்து வைத்து கொண்டிருக்காதீர்கள் என கேட்டுக்கொள்ள விரும்புகின்றேன். மேலும் வவுனியா சிறைச்சாலையில் கைதிகளுக்கு தொடர்ந்தும் பல்வேறு அநீதிகள் முறைகேடுகள் இழைக்கப்படுவதாகவும் அங்கு சட்டவிரோத செயல்பாடுகள் இடம்பெற்று வருவதாகவும் அண்மையில் வவுனியா நீதிமன்றத்தில் கைதி ஒருவர் பதில் நீதிவான் அவர்கள் முன்னிலையில் தெரிவித்திருப்பதாக தமிழ் ஊடகங்கள் செய்திகளை வெளியிட்டிருந்தன. இவ்விடயம் தொடர்பிலும் ஆராய்ந்து பார்த்து உரிய நடவடிக்கைகள் எடுக்க வேண்டும் என்பதையும் தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ.